තවත් මේ තියෙන එකක් ආස්වාදයේ ඇත්තේ බාහිර ද්‍රව්‍ය වස්තුවල නොව අප විසින් අවිද්‍යාවෙන් ගොඩනගාගත් විඥානයේ බව ධර්මයේ සඳහන් වෙනවා. නිතාන්ති සූත්‍රයත් උපමා වශයෙන් පෙන්නලා තියෙනවා. මේ කාරණයෙන් මේ වන විට සංගවේගී දහම් අරුත් බෝධිනිගේ හිතසුව පිණිස මේ උදාහරණ අරගෙන විග්‍රහ කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. ඉතින් මෙතනින් ඇති වෙන දෙයක් තමයි මොකද්ද? ආස්වාදයේ ඇති වෙන්නේ. ආස්වාදයේ ඇති වෙන්නේ හිතකයි. මලමිණියක් ස්පර්ශ කරාද මලමිණියට ආස්වාදයක් නැති මලමිණියට හිතක් නැති නිසා. කාරණේ හරි. දැන් ওই මූල ධර්මයේ ඒ විදිහට බව පේනවා. ආස්වාදී කියන්නේ මොකද්ද කියලා බලපුවාම දුක වේදනාව ආස්වාද වශයෙන් දැනෙන්නේ සැප වේදනාව. එහෙනම් ආස්වාදීට හේතුවක් තියෙනවා. වේදනාව කොහොමද ගොඩනැගෙන්නේ කියලා බලන්න ඕන. වේදනාව ගොඩනැගෙන ක්‍රමී දකින්න නැත්නම් අනිත් ඉඳ අපිට ප්‍රශ්නයක් කියලා මේ බාහිර වස්තුකේ තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව යනවා. පංචකාම ආස්වාදයේම අධ්‍යාත්මයේ තමයි. ඇත කාල දිවනාසී ශාරීරිය කියන මේ ඉන්ද්‍රිය පහින්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා අතුරු කරලා ඉස්සපිය ආස්වාදයේ විදෙන් ලැබෙනවා. මේ ඔක්කොම බාහිර ද්‍රව්‍ය වස්තු වල නෙමෙයි තිබුණේ. ආස්වාදයේ තිබුණ අධ්‍යාත්මයේ හොඳයි මුදී උපමාව කරගන්නවා. දකුණු අතයි වම් අතයි දෙපැත්තක තිබලා එක හයියෙන් තට්ටු කරනවා. එතකොට අප්පු දිහලක් කියලා යනවා. අපි ඇහුවොත් අප්පු දිහල තිබුණේ දකුණු අතේද වම් අතේද කියලා ඔකේ කියන්නේ. අප්පු දිහල දකුණු අතේ තිබුණෙත් නෑ වම් අතේ තිබුණෙත් නෑ. එහෙනම් ආස්වාදී අභ්‍යන්තර කියන්නේ කොතනද? ආස්වාදී තිබුණ ඇහෙද? රූපේද? කනේද ශබ්දයේද නාසයේද ගන්ධයේද දිවේද රසයේද කයේද පොට්ටබ්බේද ඒකවත් නැහැ. එහෙනම් ආස්වාදය ගොඩනගෙන ප්‍රවහතාවක් තියෙනවා. ඊ ආස්වාදියත් ආස්වාදයේ හමුලියක් දකින්න ආස්වාද සමුදී කියන්නේ ගොඩනගෙන හැටි. ඒ ආස්වාදයේ හේතුකාරක මොනවද හේතුනේ? ආස්වාදයේ වේදනා කියන කොටසට අයිති සැප වේදනා කියන කොටසට සැප වේදනාවක් ආවනා ඒක තමයි ආස්වාද වශයෙන් දැනෙන්නේ. වේදනාවක් දැනෙනවා ඒකට අවශ්‍ය කරන ප්‍රබලතාවක් තියෙනවා. විඥානය පහළ වෙන්නේ ඇතුළ ස්පර්ශ වේදනා සිතනික පහළ වෙන්නේ බෑ. ස්පර්ශයක් නැතුව වේදනාවක් පහළ වෙන්නේ විදියක් නෑ. ස්පර්ශයක් කියන්නේ මොකද්ද? කුමක කුමක් ස්පර්ශ වීමද? අභ්‍යන්තර වූ ඇහැට බාහිර වූ රූපයක් ස්පර්ශ වුණහම චක්කු විඥානයේ ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාන්තා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන සර්වචිත්ත සාධාරණ චෛතුසික හත කුච්චක මුලින්ම පහළ වෙනවා. මාත්‍රිය පහළ වෙන්නේ එහෙමයි පහළ වෙන්නේ. අන්නේ ඒ වෙලාවේ දැනෙනවා වේදනා. එන වේදනා දැනෙනවා වේදනා නිස්පාදනය වෙන ක්‍රමයක් තියෙනවා. එනම් ඇහි වේදනාව තිබුණෙත් නැහැ. රූපේ වේදනාව තිබුණෙත් නැහැ. චක්කුංජ පටිච්ච රූපේච උපාදී චක්කු විඥාන කියන සිද්ධාන්තය සිද්ධ වෙනවා. ඇදත් රූපය චක්කු විඥානයක් කියන මෙන්න මේක මුල් කරගෙන තින්නා සංගති පස්සෝ කියලා ස්පර්ශයක් පහළ වෙනවා. සංස්පර්ශයක් පසපත්‍ය වේදනා කියලා ඒකත් එක ඉන්නේ වේදනාව ගොඩනැගෙනවා. අන්නේ වේදනාව තමයි ආස්වාද වශයෙන් දැවුනේ. එහෙනම් ආස්වාදී තියෙන්නේ කොහෙද කියලා අහගාම බාහිර වස්තු වල නෙමෙයි නා අභ්‍යන්තර වස්තු වල තිබුණා. කොහෙද තිබුණේ? ඈ පුරේ ජාතයි රූපේ පුරේ ජාතයි චක්කු විඥානේ පත්‍යේ ජාතයි. අපි ධර්මයෙන් යනවා අපි ධර්මයෙන් බලනවා විග්‍රහ වෙන්නේ කොහොමද? කොහොමද ප්‍රත්‍ය වලින් පුරේ ජාත සහ පත්‍ය ජාත විග්‍රහ වෙනකොට ඇහැ මුලින් පහළ වෙන්න ඕන කර්ම ශක්තිය ප්‍රදාන කරගෙන ගෝචර වෙන රූපيات ඒ මුල් කරගෙන හේතුඵල වශයෙන් පරිත්‍යාගම්පන්න වශයෙන් පහළ වෙලා තියෙන්න ඕන. ඇහැට රූපයේ ගෝචර වෙන වාක්‍යයක් හෝ මුලින් පහළ වුණාම ඒකේ ප්‍රතිපලිය වශයෙන් පහළ වෙන විඥානයේ ඒ දෙකේ ස්පර්ශය නිසා පසු හට ගන්න. එහෙනම් විඥානේ යම්තරේ පහළ වුණා නම් ස්පර්ශ වේදනා ආදි චෛතසිකෝ රහජාතයි විඥානයත් එක පහළ වෙන්නේ. එහෙනම් විඥානේ පත්‍ය ජාතය පසු පහළ වෙනවා නම් ඉස්පස්ස නැවති චෛතසිකයත් ඒ විඥානයත් එක පහළ වෙනවා ඒකත් පත්‍ය ජාතයි. පසුව පහළ වෙනවා නම් රූපේ ඇහැ ආධාර කරගෙන රූපය ආධාර කරගෙන කන ශබ්දේ ආධාර කරගෙන දිව නාසය ආධාර කරගෙන මේ දිව රසය ආධාර කරගෙන ආසේ ගන්ධය ආධාර කරගෙන කය ඉස්පස්ස ආධාර කරගෙන මෙන්න මේ බුරේ ජාතිවත් මුලි පහළ වෙච්ච ඒවා එකක්වත් ස්පර්ශ නෙමෙයි වේදනා නෙමෙයි. ඒවා ස්පර්ශ වීම නිසා දෙවැනි ප්‍රතිඵලයේ වශයෙන් ඒ මොහොතේම තව බුද්ධක් මාත්‍රියක් බහුවිලා පත්‍ය ජාත බහුවිලා උපදිනවා. මොකද වේදනා චෛතසිකය අන්නේ වේදනා චෛතසිකයේ දැයි නැහැ තමයි ආස්වාදී කියන්නේ. එහෙනම් ආස්වාදී ඇතුලේ තියෙනවා පිට තියෙනවා කියලා ගත්තට හරියන්නේ නැහැ, දෙකම වැරදි. ඉතින් මෙතන මොකද මේ දේශනා කරේ සූත්‍රයේ න සාති සූත්‍රය කියන වචනේ හරියට විග්‍රහ කරලා ගත්තාම සූත්‍රයේ පේනවා බාහිර ලෝකේ ආස්වාද තිබුණෙත් නැහැ, අභ්‍යන්තරේ තිබුණෙත් නැහැ. මේ දෙකේ ඝට්ටනයක් නිසා හේතුඵලයක් වශයෙන් ගොඩනැගුණා. ගොඩනැගින්න ආව දේ පිළිබඳව අවිද්‍යා සහගතව නම් නිගමනය කළේ අන්නේ ඒ මුල් කරගෙන මනෝවිඤ්ඤාණයක් ආස්වාද වශයෙන් ගොඩනැගිනවා. අනුබද්ධ ආදායක චිත්ත වීති කියලා ක්‍රමයක් හේතුනේ එක හරි ගැඹුරු මේ පැත්ත. ඇහැට රූපයක් අරමුණු වෙච්ච මාත්‍රියකදී ආපු දේ මනස තුන් වතාවක් භුක්ති විඳිනවා. චිත්ත වීති තුනක් අරගන්නවා. අන්නේ චිත්ත වීති තුනේ තමයි ආස්වාදී නැගින්නේ. ගත ආස්වාදී මතක් කරගෙන භුක්ති ලැබෙනවා මනස. ඒක එහෙම ක්‍රමයක්. එතකොට ඒ හටගන්න ප්‍රබලතාවයෙන් තමයි ආස්වාද භුක්තිය ලබන්නේ. මේ ආස්වාදයේ වායිර තිබුණේ නැහැ කිව්වොත් එන ඇහෙද තිබුණේ ඇහුවොත්. කොතනද? ඇහෙ තිබුණේ නැහැ, රූපේ තිබුණේ නැහැ. ආස්වාදයේ කනේ තිබුණේ නැහැ, ශබ්දේ තිබුණේ නැහැ. නායේ තිබුණේ නැහැ, ගන්ධේ තිබුණේ නැහැ. මේවා ස්පර්ශ වෙන උඩ හටගන්නා ප්‍රතිඵලයේ වශයෙන් තමයි ආස්වාදයේ ගොඩනැගෙන ස්පර්ශයේ ප්‍රතිඵලයක් වශයෙන්. ස්පර්ශයෙන් තොරව ආස්වාදයක් ගොඩනැගෙන්නේ නැහැ. ඒකයි කතාව. එකක් තමයි විපාක ආස්වාදේ. අනික තමයි සංකාර වශයෙන් අභිසංකාර වශයෙන් ගොඩනගාගෙන විදිනා විද්‍යාව නිසා පහළ කරන ආස්වාදේ. ඒකට කියනවා සංපස්සජා වේදනා. ස්පර්ශයේ වශයෙන් විපාක ස්පර්ශයේ එකක් එක රහතන් වහන්සේලාට තියෙනවා. අවිද්‍යාවෙන් ගොඩනගා ගන්නවා සංස්පර්ශය කියලා එකක්. සංස්පර්ශය ගොඩනගා ගත්තාම අවිද්‍යාවෙන් ගත්තා මුලා ස්පර්ශය ගන්න මාසේ ගොඩනගා ගත්ත මුලාවෙන් ගොඩනැගුණේ අන්නේ ඒකයි. ඒ මේ නිසා අපට තේරුම් ගන්න ඕනේ දෙකේ ස්වභාවය ඒකයි. ඇහි තිබුණෙත් නැහැ, රූපේ තිබුණෙත් නැහැ, කනේ තිබුණෙත් නැහැ, ශබ්දේ තිබුණෙත් නැහැ මේ ආස්වාදයේ කියන එක. ඒ දෙකේ ඝට්ටන නිසා හට ගන්නා ස්පර්ශී ප්‍රතිඵලයක් වශයෙන් පසපත්‍ය වේදනා කියලා හට ගන්නවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා වේදනා තුන් ආකාරය. ඒකෙන් ආස්වාදින්නේ මේ සැප වේදනා කියන කාවහම මේ මුල් කරගෙන. ඉතින් ඒතොර ඒක හටගත්තේ කොයි දාහකම වේදනා බාහිර ලෝකෙ තිබුණෙත් නැහැ කියවම අභ්‍යන්තර ලෝකෙ ඉන්න කොහොමද ඇහි තිබුණෙත් නැහැ, කලී තිබුණෙත් නැහැ, ඇයිදෙත් නැහැ. එන එකක් නැත්නම් එහෙම වේදනා හටගන්නේ නැහැ. බාහිර ලෝකයේ ආස්වාදයේ අරමුණු වෙන්නේ එකක් තිබුණ නැත්නම් අභ්‍යන්තරේට වදින්නේ එකක් නැහැ, ස්පර්ශ වෙන්නේ එකක් නැහැ. එහෙනම් ඒ වේදනා හේවත් ආස්වාද හටගන්නේ නැහැ. බාහිර ලෝකයේ තියෙනවා ධර්මමු ඕතරා ඇහැ කන නාසය දිවකය කියන ඉන්ද්‍රියන් දුර්වලලා හෝ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය නතර වුණොත් එහෙම ඒත් වේදනා පහළ වෙන්නේ නැහැ. එන ඇහැත් හොඳට තියෙන්න ඕන, රූපයත් හොඳට තියෙන්න ඕන. ඇහැට රූපේ ගෝචර කරගන්න ආලෝක වාදියක් ඇද්ද ඒකත් හොඳට තියෙන්න ඕන. මෙන්න මේ කාරණා ටිකක්ම ක්‍රියාත්මක වෙනකොට ඇහැ මුල් කරගෙන ආ රූපයන්ගේ ඡායාව මනසේ විහිදෙනවා. මෙන්න මේක රූපස්කන්ධය හා සංග්‍රහයට යනවා. ඔලෝ ක්‍රමයක් වෙනවා විග්‍රහ කරගන්න. ඉතින් එතෙන් දකින්න ඕනේ බාහිර ලෝකේ නෙමෙයි වේදනා තියෙන්නේ. මේ ඉතින් බබියා කවනෝ කය එකයි කියලා කියන්නේ බබියා කියන වචනේ මේක වෙන්නලා තියෙනවා. බබියා කවනෝ කය කියන එක නෙමෙයි වෙනාලේක වෙනවත් දෙයක්. ඒක තමයි බබියා කවනෝ කය කියන අර්ථ දෙන්නේ. ඉතින් බබයා පානව කයෙත් නේ බබ බබයන්ට අඩි දෙකක් උසේ කරලත් වේදනාව දැනෙනවා. බබයා පමනෝ කියනේ වත් නෑ පුනා බෑම වත්තේ කලේවරේ සංනිම්මි සමලකේ බෑම වත්තේ කලේවරේ ලෝකජ්ජ පඤ්ඤා පේමි ආදි වශයෙන් වෙන විස්තරයක් තියෙනවා. ඒ මුල් කරගෙන එහෙම කියනවා. ඉතින් බබයා පමනෝ කියයි දැන් අද සිංහලට තෝරලා තියෙන්නේ. බබයා පමනෝ කයි මේ දුක දුක හේතුව වෙන ලෝකයන් ලෝක සම්ලියත් ලෝකෙන් ලෝදයන් ලෝක නිරුගාන් ප්‍රතිපදාවක් පල වුණා කියලා. ඒ විදිහට අවස්ථාවක් වෙන්නවා. පවණ කියන වදෙන් දැන් කියන්නේ ගාම පවාණී කලේවරේ කියලා ඉන්න ඕන. පාලි. ගාම මැත්තේ කියන වාත්‍රයයි. ගාම කියන්නේ මබේද ගාම කියලා කතාවක් තියෙනවා. තවත් එකක් නෑ. ව්‍යාම කියන එකත් ගාම කියලා තමයි පාලියෙන් කියන්නේ. ව්‍යාම කියලා කියන්නේ මොකද්ද? අපේ ක්‍රියාකාරීත්වය. ව්‍යා යාම කියලා අපි ඔබට කියනවා ඊට පස්සේ. යමක් ක්‍රියාත්මක වෙනවාට කියනවා ව්‍යාම. යාම ව්‍යාම ව්‍යායාම වෙනවා. එකින් එකට එකින් එක ක්‍රියාව දිගටම කරගෙන යනකොට ව්‍යාම ව්‍යාම වෙනවා. ඒවත් ව්‍යායාම කියන තව වචන නැකද. දැන් මේක දකින්න ඕනේ හැදෙන හැටි. නෑ ව්‍යාම මත්ත කියලා කියන එක තමයි ව්‍යාම මත්ත්‍ය කිවි. බඹයක් පවන කියලා කියන්නේ මේක ඇත්තේ ක්‍රියා මාත්‍රයක්. සත්‍යය බලවල ඔය මිහා එකක් ඉදිරි වෙලා නෑ. මොකද? ඇහැ ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙන වෙලාවක් තියෙනවා. ආයතන කියලා කියන්නේ ඇහෙන් රූප බැලීමේ ක්‍රියාවලියදී යොමු වෙලා ඉන්න තාක්කල් ඒ සඳහා ගන්න තාක්කල් ඒක ආයතනයක් වෙනවා. රූප බැලීමේ ක්‍රියාවලිය. ඒ වගේම මේකේ තියෙනවා බාහිර රූපයක් ඒකට යොමු කරගෙන ගෝචර කරගන්නවා ඒකත් ආයතනයක් වෙනවා. චක්ක ආයතන, රූප ආයතන, සෝත ආයතන, සද්ද ආයතන. දැන් මේ ඉඳන් මොකද වෙන්නේ? ඒ ආයතන කරගත්ත මොහොතේම තමයි ඒකත් එක සම්බන්ධයලා තමයි චක්කු විඥානයක් නම් විඥානේ පහළ වෙන්නේ. චක්කු විඥානේ පහළ වෙනකොට චක්කු ద్వාර චිත්ත වීතියකුයි යන්නේ. ඒ විලාස තව සෝත ద్వාර ගාන ద్వාර ආදී චිත්ත වීති හට ගන්න ක්‍රමයක් මේ ධර්මයේ නැහැ. එහෙනම් යකුසි චක්කු විඥාන නම් තවත් විඥානයක් ඒ මොහොතේ නැහැ. ඒ මොහොතේ ඉතරයි. ඒ මොහොතේ සෝත විඥානයක් ගාන විඥානයක් ජීවහා විඥානයක් නැහැ. එහෙනම් ඒවා ඉන්ද්‍රිය විතරයි. සෝත ඉන්ද්‍රිය ගාන ඉන්ද්‍රිය ජීවහා ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය විතරයි. အဲဟင် බලන මොහොතේදී ඉන්ද්‍රිය ආයතනයක් වෙලා බැලීමේ ක්‍රියාවලිය. නะ ආයතන එකයි කාර්යයක් සියලු සත්ත්වෙන්න පහලින් එක මොහොතක. විඥාන එකයි දෙකක් නැහැ. එහෙම අපි හිතාගත්තා නේද වැරදි. එහෙනම් මේකක්වත් අක්‍රීය නම් පහළ වෙන්නේ නැහැ. ඇහැ ක්‍රියාත්මක වෙනවා රූප බැලීමද. ආවර්ජිනේ කරලා නගන්න ඕනේ. ක්‍රියාසිතක් ඒක. ආවර්ජිනාල ලොකලොත් එහෙම රූප වෙන්නේ නැහැ. ආවර්ජිනාල ලොකලොත් ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒක ක්‍රියාසිතා. මෙන්න මේ ක්‍රියා මාත්‍රයේදී යොමු කරපුවාම තමයි ඔය චිත්ත වීතිය නැගිලා ඔය ක්‍රියාවලිය සිද්ධ වෙලා ඔන්න මේ මාත්‍රිය තුල තමයි ක්‍රියා මාත්‍රිය කිව්වේ. යම් වාත්ති මේ කලේවරිය කියන්නේ නැනම් මේ වාත්ලියේ කයක් සහිත සකස් වෙච්ච දෙන ඔන්නේ පියා වාත්‍ය අතුරු තමයි දැනීම සහ නාම සහ රූප ක්‍රියාත්මක වෙන මොහොත. ඔන්නේ මොහොත තමයි සත්‍යා කියන විදිහ බලවන බලවන තියෙන මේ වාත්‍ය දෙමිස වෙන දැනීමක් හිතක් ගතක් බලවන එකක් නෑ ලෝකේ. ඔන්නේ වාත්‍ය තුල තමයි සත්ව කියන සත්‍ය හටගන්නේ. මොකද්ද සත්ව කියන්නේ? ඔය මුල් කරගෙන දක්ක විඥානින් නිසා රූපේද ඇලුම් කරනවා නම් අන්න සත්‍ය වුණා. කනට ශබ්දේද ඇලුම් කරනවා නම් නාසයේද ගන්ධේද ඇලුම් කරනවා නම් ඔන්නේ වර්තමාන මොහොත තුලයි සත්‍ය තියෙන්නේ. ඇලුම් කරන අර්ථයෙන් සත්‍ය කියනවා මිස මේ ඔළු ගෙඩියක් හදක් බඩක් තිබුණ පළියද අතපය තිබුණ පළියද දුවන්න පයින් ගුලවන පළියද සත්‍ය කියන්නේ නැහැ. සත්‍ය කියන්නේ මොකද්ද? ගතයි හිතයි දෙක තුන යම් මාත්‍රයක නම් යොමු වෙලා අරමුණලා ක්‍රියාත්මක වෙන්නේ අන්න එතන ඇලුම් කරන වාස්තුවේ සත්ව කියනවා. එහෙනම් සත්ව කියලා එක සැරේ වේන එක සැරේ ඇහෙන ඒවිගේ කින්නවා අපි වෙනකට ඒක උලාවක් විතරයි. එහෙනම් සත්ව කියලා හිතා එක සැරේ වේනකොට ඇහෙන ඒතකොට ගඳ සුවඳ ඇහෙන ඒකේ රස දැනෙන ඒ જાතියේ ලෝකේ හටගන්නේ නැහැ. අදි වේගවත් ක්‍රියාදාමයන් නිසා එහෙම පේනවා දැනෙනවා. බලන ගමන් අහන්නත් පුළුවන් කන්නත් පුළුවන් රහත් දැනෙනවා. ගඳ සුවඳක් දැනෙනවා රහත් කොහොමද දැනෙනවා ඉස්පස්සක් දැනෙනවා කියලා අපිට එකට වෙනවා වගේ වෙනුණාට ඒක මායා මුලාවක වැටහීම නිසා මාත්‍රියේ බැලුවොත් ඔන්න ඔච්චරයි. දිත්තේව දිත්ත මත්තම් සුතේව සුත මත්තම් මුත්තේ මුත්ත මත්තම් කියලා කියන්නේ ඔන්න ඔකල මත්ත කියලා කියන්නේ භවනායි කියන එක නෙමෙයි මාත්‍රයයි කියන එක. නමුත් අපි කව පෙන්නලා තියෙන්නේ දැකීම දැකීමක් පමණයි ඇහිීම ඇහිීමක් පමණයි දැනීම දැනීමක් පමණයි කියන එක. දිත්තේව දිත්තක් පමණං සුතේව සුතක් පමණං කියලා එහෙම දේශනා කරන්නේ පමණ කියන එක. පමණ නම් එහෙම වචනයක් ඉන්න ඕනේ. දැකීම කියන්නේ මාත්‍රයයි. සත්‍යයේ තවදෙනේ බලවන්න බැහැ. සත්‍යය බලවන්නේ මොකෙන්ද? රූපස්කන්ධයේ වේදනායිස්කන්ධයේ සංඥායිස්කන්ධයේ සංකාරීස්කන්ධයේ විඥානීස්කන්ධයෙන් ගොඩනැගිලා මාත්‍රයක් තියෙනවා. ඔන්නේ මාත්‍රයේ අවිද්‍යාව නිසා ඇලුම් කරනවා. ඇලුම් කරන මාත්‍රිය තියෙන තාක් කල් සත්‍යත්වයේ තුල ඉන්නවා. ඒක ගොඩනැගිනවා. ඔන්නේ මාත්‍රයේ සත්‍ය කියන්නේ ඒකයි කිව්වේ. ජාමත්තේ සංහිම්මි සමනකේ මනසයිතෝ සංඥාසයිතෝ ඔන්නේ ක්‍රියා මාත්‍රිය තුලයි මෙන්න දුක ගොඩනැගෙනවා නම් බලවන්න තියෙන්නේ. ඔය ක්‍රියා මාත්‍රිය තුල අවිද්‍යාව දුරුනා නම් සත්‍යත්වයේ එතන ඉඳන් ඉවරයි. එහෙනම් දුක බලවන්න දෙයක් නැහැ ඔය ටිකේ බැනෙව්වේ. ඔය ටික නිසා දුක ගොඩනැගුණේ. දුක සමුදයත් උත්තරයි දුන්නේ. දකුණ රූප තණ්හා සද්ද තණ්හා තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. දෙවිච් එක ගෙවුනා ඉවරයි. අනක ආවි නැහැ අනාගතේ ආවි නැහැ. වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා නම් එතන තමයි ඔය කිනේ ක්‍රියාවදී ඔක්කොම නැගින්නේ. අති සූක්ෂම මොහොතක් වගේ කියන්නේ මේ සර්වඥ ගෝචරයි ඒ දහතර විද්‍රණාති දේශනා කරලා තියෙන්නේ මෙන්න මෙහෙමයි මේ ක්‍රියාවලිය කියලා දැරි ස්වාරාතන් වහන්සේ තමයි විග්‍රහ කළා අපි දැන් මේ ටික විග්‍රහ කරලා දීලා තියෙන්නේ ඉතින් ඒක දැනගන්න මෙන්න මෙහෙම ක්‍රමයක් මේ තියෙන්නේ ඉතින් ඔබ දකින්න ඕනේ එහෙනම් මේ බාහිර ලෝකේවත් අභ්‍යන්තර වන්නා වූ ඇතකන ආදීවත් මේ කියන ආස්වාදයට වෙන් කරලා ගන්න එකක් නැහැ ඔක්කොම හේතුඵල ධර්ම ඒවා ඔක්කොම අවශ්‍යයි සලආයතන මුල් කරගෙන ඉස්සල්ලා කිව්වහම සක්කායතනේ රූපායතනේ මුල් කරගෙන චක්කු සංස්පර්ශය එනවා සෝතායතන සද්ධායතන මුල් කරගෙන සෝත සංස්පර්ශය එනවා ගානායතන ගන්ධායතන මුල් කරගෙන මේ මොහොතේ ගාන සංස්පර්ශය එනවා එකක් එන්නත අනික නැහැ අන්නේ මාත්‍රිය තමයි සත්‍යය දැනගලා තියෙන්නේ ඒකයි වෙන්නේ ඉතින් අල්ලන්නේ මොකද්ද කාට සත්‍යය කියන්නේ කියලා කිව්වොත් ඕකයි ඉතින් තේරුම් ගන්න හරිය ගැඹුරු තැනක් මොකද අභිධර්මයේත් එක තෝරන්න සිද්ධ වෙනේවා මියා විග්‍රහ කරන උගදින්න තේරෙන්නේ නැහැ. ඒ කීප දෙනෙකුට මේක දහම් මහල තවුඟ පරිශන කර කර ඉන්න කෙනෙකුට මේ වචන ටික හරි තේරෙන්න පටන් ගන්නේ පොත් බලලා කියනවලු. මින් හරි අමාරුයි අනික් අය වෙහසක් වෙනවා මේවා. මේ ප්‍රශ්නේ විසඳන්න ගියා.